සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපි තේනසෝ බාලෝච පණ්ඩිතමානී සවේ බාලෝති උච්චති ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේහි වැඩවසන සමයක මහා පිරිස් බුදුරජාණන් වහන්සේ බැහැදකලා ධර්මයේ ශ්‍රවණය කරන්නට හැමදාම හවස් වරුවේ ජේතවනාරාමයට පිටත් වෙනවා. ඒ අවස්ථාවේදී එක්තරා සහායකයෝ දෙන්නෙක්, යාළුවෝ දෙන්නෙක් මේ පිරිස සමග ගිහිල්ලා පිරිස මැදෙහි ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කළා. ඒ අතුරින් එක්කෙනෙක් ඊටාම සාවධානව ධර්මය අහලා සෝවාන් මාර්ගඵල සාක්ෂාත් කළා. අනෙක් පුද්ගලයා ධර්ම ශ්‍රවණය කරනවා වෙනුවට ඒ අවට හිටපු පිරිසගෙන් මොනවා හරි දෙයක් කඩා වඩා ගන්නට හොරකම් කරන්නට බල බල ඉඳලා එක මිනිස්සෙකුගේ උතුරු සළුව කෙලවර ගැට ගහලා තිබුණු කහවණු කිහිපයක් හොරකම් කළා. දෙදෙනාම ආපසු ධර්ම ශ්‍රවණයෙන් පසුව නිවසට පැමිණියා. අර මුදල් හොරකම් කරපු යාළුවාගේ නිවසේ ඒ මුදලින් යම්කිසි බතක් එහෙම නැත්නම් ආහාරයක් පිසුවා. සුවාන් වෙච්ච කෙනාට ඒක ලැබුණේ නැහෙනේ. ඉතින් අර හොරකම් කරපු යාළුවා තමන්ගේ බිරිඳත් සමග එකතු වෙලා අනිත් යාළුවාට විහිළු කළා, බලන්න ඔය කට්ටියගේ නිවසේ මෙහෙමවත් දෙයක් කරගන්නට බැරි වුණා, අරතරම් පිරිසක් මැදෙහි ගිහිල්ලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා. අනිත් යාළුවා ධර්මයේ ශ්‍රවණය කරලා මේ අනවරාග්‍ර සංසාරයේ බව හතකට සීමා කරමින් සෝවාන් මාර්ග ඵල සාක්ෂාත් කරලා ඉන්නේ. අර හොරකම් කරපු යාළුවා තමන් මේ කහවණු පහක් විතර කුඩා ප්‍රමාණයක් කිහිපයක් හොරකම් කරලා ඒකෙන් ආහාරයක් අරගෙන තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ හපංකම ගැන කියමින් අනිත් කෙනාට විහිළු කළා, ඔබට මේ වගේ දෙයක්වත් කරගන්නට බැරි වුණා කියලා. මේ වෙලාවේදී අනිත් යහළුවාට බොහොම කලකිරීමක් ඇති වුණා, පුදුමයක් ඇති වුණා. මේ තරම් පහත් ක්‍රියාවක් සොරකමක් සිද්ධ කරලා ඒක නොකළ මට, මේ සෝවාන් මාර්ගඵල ලැබුපු මට විහිළු කරනවා, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ කියලා. ඒ වෙලාවේ සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ ස්වකීය ඥාති පිරිසත් සමග කැටිව ජේතවනාරාමයට පැමිණිලා බුදුරජාණන් වහන්සේට මේ කතා ප්‍රවෘත්තිය නැත්තම් සිද්ධිය සැල කර සිටියා. ඒ වෙලාවේ තමයි තථාගතයන් වහන්සේ මේ මා මාතෘකා වශයෙන් තබපු ධර්මය දේශනා කළේ. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපි තේනසෝ බාලෝච පණ්ඩිතමානී සවේ බාලෝති උච්චති. යෝ බාලෝ යම් කිසි නුවනාඩු දැනුමාඩු දැනුම් තේරුම් නැති කෙනෙක් මඤ්ඤති බාල්‍යං තමන්ගේ නූගත්කම නොහැකියාව දැනුම නැතිකම මනාකොට තේරුම් ගන්නවා. මට කරුණු කාරණා තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ ආදී ලෙසට තමන්ගේ නොහැකියාව නොදැනුවත්කම තේරුම් ගන්නවා. එසේ තමන්ගේ නොහැකියාව නොදැනුවත්කම නොදන්නකම දැනගෙන ඒ නොදන්න බව කියලා තමන්ගේ මුලාව කියලා තේරුම් ගැනීම නිසාම ඒ පුද්ගලයා පණ්ඩිතෙක් බඳුයි කියලා බුදුරජාණන් වහන්සේ දේනක දේශනා කරනවා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපි තේනසෝ, ඔහු ඥානවන්තෙක් පණ්ඩිතෙක් බඳුයි. ඒකට හේතුව මොකක්ද? ඒ පුද්ගලයා තමන්ගේ නොදනුවත්කම බාලකම තේරුම් අරගෙන අනාගතයේදී ඥානවන්තයෙක් පණ්ඩිතයෙක් උගතෙක් ළඟට ගිහිල්ලා ඒ පුද්ගලයාගෙන් උගතාගෙන් පණ්ඩිතයාගෙන් ඥානවන්තයාගෙන් කරුණු කාරණා ඉගෙන ගන්නවා, අහා ගන්නවා. මෙලොව පරලොව විදර්ශනාව සමතය හොඳ නරක තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන ඔහු කරුණු කාරණා දන්න පණ්ඩිතයෙක් ඥානවන්තයෙක් බවට පත් වෙනවා. හැබැයි යම්කිසි අඥාන මිනිසෙක් කරුණු කාරණා දන්නේ නැති, සත්‍ය තේරුම් ගත්තේ නැති කෙනෙක් බාලෝච පණ්ඩිතමානි, තමන් පණ්ඩිතයෙක් ඥානවන්තයෙක්, මම සියල්ල දන්නවා, මට දේවල් තේරෙනවා, අය මට අමුතුවෙන් ඉගෙන ගන්නට දෙයක් නැහැ, හොඳ නරක කියන එක මම වටහාගෙන තියෙන්නේ ආදී ලෙසට වැරදි දර්ශනයක් නැතුව, එහෙම නැත්නම් අඥානකමින් මුලා වෙලා ඉඳලත් තමන් කරන දේවල් හරි හරි ආදී ලෙසට හිතාගෙන පණ්ඩිතයෙක් ඥානවන්තයෙක් ලෙස සලකනවා නම් බාලෝච පණ්ඩිතමානි සවේ බාලෝති උච්චති, ඔහු තමයි නියම බාලයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ගාථාව අවසානයේදී බොහෝ පිරිස් සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා. ඉතින් මේ ගාථාවෙන් අපේ ජීවිතවලට ලොකු දෙයක් තේරුම් ගන්නට පුළුවන්. මේක ගැඹුරු කරොත් එහෙම චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් දක්වා අවබෝධය දක්වාම මේ අර්ථය, මේ අදහස ගැඹුරු කරන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ අනුව අපි අද දවසේදී මේ ඥානය, අඥානකම, මුලාව, විද්‍යාව, අවිද්‍යාව පිළිබඳව සැකවින් කරුණු සල්පයක් තේරුම් ගන්නට උත්සාහවත් වෙමු. අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ ලංකානී පෙරේරා මහත්මිය විසින්. දේශක ස්වාමීන් වහන්සේ ඇතුළු අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ වැඩ සිටින උතුම් සංඝ ස්වාමීන් වහන්සේලාටත් කෙටිම පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් වහවහා අවබෝධ වේවා කියන බලාපොරොත්තුවෙනොත්, පුතුන් දෙදෙනාටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසත් මේ කුසලයේ හේතු වේවා. අපහට ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහා බොහෝ උදව් උපකාර කරන සියලුම කල්යාණ මිත්‍රයන් හට මේ ධර්ම දානෙන් රැස්වන කුසල් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත්, නෑහිත මුතුරාදී සියලු දෙනාටම නිවන් අවබෝධයේ පිණිසම මේ කුසලයේ හේතු වේවා. අවුරුදු 19කට පෙර පරලෝ සැපත් ෂෙල්ටන් පෙරේරා පියතුමාටත් අනන්ත සංසාරයේ මේ පටන් මිය පරලෝ ගිය ඥාති හිත මිත්‍රාදීන් වින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් ඒ සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා වේවා කියන හිතෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. දේ ෂෙල්ටන් පෙරේරා පියතුමාත් සියලු ඥාති වර්ගයාත් පින් අනුමෝදම් වෙත්වා, දුකෙන් මිදෙත්වා, සැපයෙන් වර්ධනය වේවා. සියලු දෙනාටම ප්‍රාර්ථනීය පරිද්දෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ධර්මාභෝධයේ පිණිසම මේ කුසලයේ හේතු වේවා. ලංකානී පෙරේරා මෙතිනියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වී මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරන්නට කුසලයේ හේතු වේවා. ධර්මශ්‍රවණය කරන හැම සියලු දෙනාටම විවට්ට ගාමිනී කුශලයක් වේවා කියන හිතෙන් අපි ධර්මයේ ශ්‍රවණය කරමු. පින්වතුනි, අපේ ධර්මයේ හැටියට බාල කියලා කියන්නේ කරුණු කාරණා නොදන්නා කෙනා. කරුණු කාරණා කියලා මෙතන විශේෂයෙන් අදහස් කරන්නේ හොඳ නරක, මෙලව පරලොව, සුගතිය දුර්ගතිය, කුශලය අකුශලය ආදී වූ කරුණු කාරණා නොදන්න කෙනා. ඒ වගේම අපේ බුද්ධ ශාසනය ගත්තොත් චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, පංචඋපාදාන ස්කන්ධ ආදී වූ ගැඹුරු ධර්ම ස්කන්ධ ධාතු ආයතන ආදිය දන්නේ නැතිනම්, අවබෝධ කරලා නැතිනම් ඒ කෙනාත් බාලයෙක් ලෙස සලකන්නට පුළුවන්. ඉතින් මේ විදිහට ජීවිතයේ දත යුතු සැබෑ සත්‍ය නොදන්න කෙනා බාලයෙක්. ඔහුගේ භාවය තමයි බාල්‍ය කියලා කියන්නේ, බාලයාගේ භාවය. කිසිවක් නොවේ අවිද්‍යාව මෝහය. චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ පිංගතුනි අපේ ධර්මයේ හැටියට ලෝකයේ තියෙන ගැඹුරුම සත්‍යනේ. එතනින් එහාට සත්‍යය තවත් ගැඹුරු කරන්නට බෑ. සත්‍යය විමසාගෙන විමසාගෙන යනකොට අවසානයේ අපිට ලැබෙනවා මේ ජීවත් වෙනවා කියලා සලකන තැන නාම රූප දෙකක්. ඒ නාම රූප දෙක සත්වේ පුද්ගලයක ආත්මයක් නොවේයි, ඉපදෙනවා බිඳෙනවා, ඒ වගේම දුකට හේතු වෙනවා, වසඟේ නැහැ. ඒ නිසා දුක්ඛ ධර්ම සමූහය. ඒ දුක්ඛ ධර්ම සමූහය හේතු නැති කල්හි, ඒ කියන්නේ තෘෂ්ණාව ඇති කල්හි, කර්මය උපකාර කරගෙන නැවත නැවත මේ සංසාර ප්‍රවෘත්තිය දිග්ගැස්සෙනවා කියලා එකක් තියෙනවා. ඒ සංසාර ප්‍රවෘත්තිය සිඳීම, ඒකේ අනුත්පාදය දුකේ මිදීමක්. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාත්‍රය. මෙන්න මේ කියන ගැඹුරු අවබෝධය, ගැඹුරු සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. මේක මීට වඩා ගැඹුරු කරන්නට බෑ පින්වතුනි. මේ තමයි යන්න පුළුවන් ගැඹුර. මොනම විදිහේ ජීවියක් ගත්තත්, මොනම ආකාරයක සිතක් ගත්තත්, මොනම ආකාරයක භෞතික අභෞතික ජීවි අජීවි යමක් ගත්තත් මේ සියල්ලම මේ චතුරාර්ය සත්‍යෙහි බහන්නට පුළුවන්. යමක් හේතුන් නිසා හටගන්නවා නම්, හේතුන් නිසා පවතිනවා නම්, ඒ ඒකාන්තයෙන් දුක්ඛයක්. ඒ වගේම යමක් හේතු නිරෝධයෙන් ඒ හටගත හැකි දුක්ඛයේ අනුත්පාදයක් වේ නම්, ඒක ඒකාන්තයෙන් සැපයක්, දුක්ඛයේ නිරෝධයක්, දුකේ නැති බව. ඒ දුක නැවත නැවත ඇතිවීමට යමක් හේතු වේ නම්, ඒට දුක්ඛ සමුදය කියනවා. විශේෂයෙන් මේ සවිඥානක ස්කන්ධ සමූහයේහි මේ ලෝභය නැත්තං තෘෂ්ණාව තමයි මේ දුක නැවත නැවත ජනනය කරන්නට උපකාර කරන්නේ, හේතුවන්නේ. ඒ තෘෂ්ණාව දුරු කිරීමෙන් හටගත හැකි ස්කන්ධයන්ගෙන් මිදෙනවා. ඒ සඳහා තමන්ගේ సంతානය තෘෂ්ණාව දුරු කරන මට්ටමට දියුණු කරන්නට ඕනේ. ඒ සඳහා සීල සමාධි ප්‍රඥා ගුණ වඩන්නට ඕනේ. මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය කියන ගැඹුරුම සත්‍ය තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම එක්තරා විදිහක අවිද්‍යාවක්, නැත්නම් බාල්‍යයක්, මෝඩකමක්. ඒ ඇති කල්හි අපි නැවත නැවත සසර හැසිරෙනවා. ඊට මෙහයෙන් ගත්තම පින්වතුනි, මේ චතුරාර්ය සත්‍ය කියන ගැඹුරු අවබෝධය පොඩ්ඩක් පැත්තකින් තිබුණොත්, ඒ අවබෝධ කිරීම ඊට පූර්වෙහි අපිට තියෙනවා දස වස්තුක සම්මා දිට්ඨිය කියලා ඥාන කීපයක්, අවබෝධ කර යුතු දේවල් ටිකක්. ඒකේ හැටියට අපි කරන හොඳ ක්‍රියාවලට මතුමත්ෙහි හොඳ විපාකත්, නරක ක්‍රියාවලට නරක විපාකත් ලැබෙනවා කියන එකත්, මේ භවයෙන් චුත වෙලා තව භවයක උපදිනවා, ඒ වගේම මේ මනුෂ්‍ය පතය අපිට පේන මේ ලෝකයට අමතරව තව ඉපදිය හැකි තල භවයන් උප්පත්තීන් තියෙනවා, මේ භවයෙන් චුත වෙලා ඒ භවයන්හි උප්පත්තිය ලබනවා, ඒවායින් චුත වෙලා නැවත මේ මනුස්ස ලෝකයේ උප්පත්තිය ලබනවා, මේ ආදී ලෙසට පුනර් පෙර භවය, පසු භවය, සංසාරය, හොඳ නරක, කුසල අකුසලයන්ගේ විපාක ආදිය තේරුම් ගැනීම, විශ්වාස කිරීමට කියනවා සම්මා දිට්ඨිය කියලා. ය විශේෂයෙන් ධර්මයේහි කරුණු 10ක් එක්ක දක්වලා තිනවා. අත්ති දින්නම් අත්ති අත්ති යිට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ ආදී ලෙසට. ඒකේ තව තියෙන ගැඹුරුම අවබෝධයක් තමයි යමෙකුට බොහෝ කාලයක්, බොහෝ ආත්ම භව ගණනාවක් පුරුදු පුහුණු කරන ලද සිතක් ඇතිව, ඥානයක් ඇතිව, ප්‍රඥාවක් වීරියකින් යුක්තව මේ ලෝක සත්‍යය පිරිසිඳ අවබෝධ කරගන්නට පුළුවන් කියන විශ්වාසය පිළිගැනීම. මේ විදිහට මේ දස වස්තුක සම්මා දිට්ඨියක් ඇතිව ඉන්න කෙනා සම්මා දිට්ඨිකේ ඥානවන්තේ. ඒක නොදන්න කෙනා බාලයෙක්. චතුසත්‍ය සම්මා දිට්ඨිය දන්න කෙනා ඥානවන්තයෙක්, ඒක නොදන්න කෙනා බාලයෙක් කියලා හඳුන්වන්නත් පුළුවන්. ඒක නිෂ්පර්යායෙන් කතා කරොත්. ඊට අමතරව මේ දසවස්තුක සම්මා දිට්ඨිය යමෙක් අවබෝධ කරන්නේ නැතුව, ඒක තේරුම් ගන්න නැතුව ඉන්නවා නම් ඔහු බාලයෙක්, ඒක තේරුම් ගත්ත කෙනා ඥානවන්තයෙක්. මෙතනදී අපි විශේෂයෙන් බලන්නට උනේ මේ දසවස්තුක සම්මා දිට්ඨියවත් නොතේරෙන කෙනා. සමහර වෙලාවලට සමහරු දසවස්තුත කර්මයේ ඔක විශේෂයෙන් වැදගත් වෙනවා, කර්ම විපාකයේ සහ පෙර භවයේ පසු භවයේ කියන දේවල්. සමහර අවස්ථා තියෙනවා කර්ම විපාකය දැනගෙනත්, එතකොට දැනගත්තම කරන්නට ඕනේ කුසලයේ යෙදෙනවා අකුසලයේ නොයෙදෙනවා කියන එකනේ. නමුත් ඒක දැනගෙනත් අකුසලයේ යෙදෙමින් කුසලයේ නොයෙදෙන අවස්ථා තියෙන්නට පුළුවන්. එතනදී සමස්තයක් ලෙස ගත්තම පුද්ගලයා සම්මා දිට්ඨියෙහි පිහිටා තිබෙන්නේ, නමුත් තමන්ගේ තියෙන හැඟීම් ආවේග පාලනය කරගන්නට බැරිව යම් යම් අකුසලයන්ට නැඹුරු වෙනවා. නමුත් හොඳ නරක කියන එක ගැන පදනමක්, දැනුමක්, අවබෝධයක් මේ කෙනාට තියෙනවා. මෙතනත් තියෙනවා එක්තරා බාලභාවයක්. බාලභාවයක් කියන්නේ අඥානකමක්. මොකද ඒ අඥානකම සමස්තයක් ලෙස අවබෝධයක් ඔහුට තියෙනවා ලෝකය මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. නමුත් ඒකට අනුකූලව ජීවත් වීමේ නොහැකියාවක් තියෙනවා. ඒක සමහර වෙලාවට අපිට උදාහරණයකට අපි දන්නවා මේ දේවල් කිරීමෙන් අපිට අපේ ශරීරයට සෞඛ්‍යයට හානි වෙන්නට පුළුවන්. එහෙම තියෙද්දි අපි සමහර වෙලාවලට ඒ දේවල් වල නියැලෙනවා. එතකොට ඒක තියෙනවා ඒ අවබෝධයේ පරිපූර්ණ නොවිච්ච භාවයක්. ඒ වගේ තමයි මේ දසවස්තුක සම්මා දිට්ඨිය තේරුම් අරගෙන ඉන්න කෙනා අතින් සමහර වෙලාවලට පෞකම් සිද්ධ වෙන්නට පුළුවන්. ඒක පෘථග්ජනය අතින් විය හැකි දෙයක් සාමාන්‍යයෙන්. නමුත් ඒ අවස්ථාවේදී ඒක බාලභාවයක්, ඒක අඥානකමක් කියලා මතක තියාගන්න. හැබැයි මීටත් වඩා අඥාන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ දසවස්තුක සම්මා දිට්ඨිය නොතේරෙන බව, ඒක නොවැටහෙන බව, ඒක හිතෙන් නොපිළිගන්නා වූ බව. ඒ කියන්නේ හොඳ නරක වලට අදාළ විපාක ලැබෙනවා නොලැබෙනවා, ලැබෙනවා කියන විශ්වාසය නැතිකම, ඒක නොතේරෙන නොපිළිගන්නකම, පෙර භවයක් පසු භවයක් තියෙන්න පුළුවන් කියන එක ගැන අවබෝධයක් නැතිකම, ඒක නොතේරෙන බව, ඒක විශ්වාස නොකරන බව. මෙන්න මේ කියන කෙනා සම්පූර්ණ අන්ධකාරයක තමයි ඉන්නේ. මොකද ලෝකයේ ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා ධර්මයේ හැටියට, ඥානවන්තයෝ පිළිගන්න ක්‍රමයක්, ප්‍රත්‍යක්ෂ කරගත හැකි ක්‍රමයක්. ඒකට විරුද්ධව එහෙම දෙයක් නැහැ. නැත්තම් ඒ ගැන අනවබෝධයෙන් වාසය කරනවා. මේක මහා අන්ධකාරයක්. එබඳු පුද්ගලයෙක් බොහෝ සෙයින් අකුසල් වල නියැලෙනවා, කුසල් වල ලේනවා අඩුයි. හැබැයි එකින් කියන්නේ ඔව් දවස පුරාම අකුසල් කරනවා කියලා. මොකද අකුසල් කිරීමේ ආදීනවේ ඔහුට වැටහෙන්නේ නැහැ. කුසල් කිරීමේ ආනිසංශය ඔහුට වැටහෙන්නේ නැහැ. ඒ නිසා තමන් දැඩි අදිෂ්ඨානයක නැහැ මේ දේවල් හොඳ දේවල් කළ යුතුයි, නරක දෙයින් වැළකිය යුතුයි කියලා. නමුත් සමහරුන්ගේ තියෙනවා සාංශාරික හුරු වශයෙන්, පුරුදු වශයෙන් හොඳ පැතිවලට නැඹුරුවක්, නරක පැතිවලින් වැළකී සිටීමක්. ඒ නිසා දසවස්තුක සම්මා දිට්ඨිය නැති අය පවා සමහර ලාවට කුසල කර්ම, හොඳ කර්ම කරනවා, නරක කර්ම වලින් වැළකී සිටිනවා. ඒක අපි දකිනවනේ. එහෙම ආගමක් ධර්මයක් විශ්වාස කරන්නේ නැති අය වුණත් යහපත් දිවි පැවැත්මක් ගත කරන පිරිස ඉන්නවා. නමුත් මෙතනදී පින්වතුනි, ඒ දර්ශනයෙන් දැන් ඔවුන් හිතන ජීවත් වෙනවනම් මෙසේ ගත කළ යුත්තේ කියලා පෙර භවයක් පසු භවයක් ගැන අපේක්ෂාවකින්, කර්ම විපාකයක් පිළිබඳ අපේක්ෂාවකින් තොරව තමන්ගේ ජීවිතයේ එතික් එකක් තියෙනවා, මෙසේ ඉඳීත්තේ මේවා නොකළ යුතුයි කියලා. නමුත් ඒක අර මේවා සිදු කිරීම තුල මට අනාගතේත් මෙබඳු විපාක ප්‍රතිඵල ලැබෙනවා කියන ඒ විශ්වාසය පිළිගැනීමෙන් තොරව තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. ඒ වගේ අවස්ථාවලදී ගොඩාක් වෙලාවලට සමහර අවස්ථාවලදී ඒ නරක දේවල් සමහර අවස්ථාවලදී කරාට කමක් නැහැ. උදාහරණයකට තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න මිනිහෙක් මැරුවට කමක් නැහැ. සමාජයේ යහපත පිණිස මිනිහෙක් ඝාතනය කරාට කමක් නැහැ. මේ ආදී ලෙසට එක එක අදහස් වලට මේ ඉඩ වැඩි. ඒවා ටොලරේට් කරන, ඒවා ඉවසන ස්වභාවයක් එන්නට පුළුවන්. එනිසා මේ දසවස්තුක සම්මා දිට්ඨිය නැති කල්හි අර පැහැදිලියම කර්ම විපාක පෙර භවයේ පසු භවයේ පිළිබඳව අවබෝධය නැති කල්හි මේ කෙනාට සමහර අර දර්ශනවල අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. ඊළඟ කරුණ තමයි ඒ කෙනා කරන කුසලය හෝ කුසල කර්මය වඩා ප්‍රබල වන්නේ නැහැ. මොකද අවබෝධක් ඥානය සම්මා දිට්ඨිය සන්තානය තුල මුල් බැසගෙන නැති නිසා. ඒ වගේ කෙනෙක් වැරදි වැඩ කරන්නටත් හිතේ නැඹුරුවක් ඇති වෙන්නට පුළුවන්. ඒවායෙන් විරුද්ධ වීමක්, ඒවායෙන් වැළකීමක්, විරමණයක් ප්‍රබලව ඇති නොවෙනවා. ඉතින් මේ කෙනා මේ ලෝක සත්‍ය මනාකොට අවබෝධ කරගන්න නැතුව තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ. මේ වගේ අවස්ථාවකදී එකෙන් කියන්නේ මේ දසවස්තුක සම්මා දිට්ඨිය නැති කෙනා බහුල වශයෙන් අකුසලයන්හි යෙදෙනවා කියලා. ඒක සමහර විට අතීත කාලවල එහෙම වුණා වෙන්නට පුළුවන්. නමුත් අපිට වර්තමානයේ පැහැදිලිවම පේනවා ආගමක් ධර්මයක් නැති අය පවා හොඳ යහපත් නිවැරදි වැදගත් ජීවිත ගත කරන අය විශාල වශයෙන් ඉන්නවා. නමුත් ඔවුන්ට ලෝක දර්ශනය ජීවිතය පිළිබඳව අපේ කෝණයෙන් බැලුවම තියෙන අන්ධකාරයක්. දසවස්තුක සම්මා දිට්ඨියේ ඉන්න කෙනාට ජීවිතය පිළිබඳ යම් දර්ශනයක්, අවබෝධයක්, පැහැදිලි බවක් තියෙනවා. ඒ කෙනා සමහර විට හැඟීම් ආවේග පාලනය කරගන්න බැරුව ඔහු අතින් අකුසල කර්ම සිද්ධ වෙනවා වෙන්නට පුළුවන්. නමුත් මේ සමාජ නැත ලෝක දර්ශනයේ හේතු කරගෙන පරලෝකයේ සඳහා නිවන සඳහා මේ කෙනා යම් විදිහකට ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට එන්නට බලනවා. සමහර ලාවට තරුණ කාලේ අඩුපාඩු සිද්ධ වුණා නම් අඩුම තරමේ වයසට යනකොට පරලෝකයේ සඳහා සංසාරයේ සඳහා මේ අඩුපාඩු හදාගෙන නිවන් මාර්ගයට ධර්ම මාර්ගයේ පෙළඹෙන්නට ඒකට එන්නට ඉඩ තියෙනවා. ඒ කෙසේ වෙතත් ජීවිතයේ පිළිබඳ සසර පිළිබඳව නිවැරදි දර්ශනයක ඉඳීමම ඒ පුද්ගලයාට තියෙන විශේෂ ප්‍රතිලාභයක්. එබඳු කෙනෙක් කර්මයේ කර්ම විපාකයේ පිළිබඳ අවබෝධය තියෙන කෙනෙක්, පරලෝකයේ පිළිබඳ අවබෝධය තියෙන කෙනෙක් කවදාවත් තමන් අතින් අකුසලයක් සිද්ධ වුණත් ඒ දෙය වර්ණනා කරන්නට යන්නේ නැහැ. තමන් දන්නවා තමන් අතින් අකුසලයක් වුණා. නමුත් ඒක තමන්ගේ නොහැකියාව, නොදැනුවත්කම, නැත්තම් පාලනේ නැතිකම නිසා සිදුවක්. ඒක ගැන සතුටු වෙන්නට, ඒක අගය කරන්නට, ඒක වර්ණනා කරන්නට යන්නේ නැහැ. ඒක අඩුපාඩුවක් ලෙස දකිනවා. ඒ වරදෙන් වැළකිලා කුසල කර්ම කිරීම, හොඳ දේවල් කිරීම තමන්ගේ හිත අගය කරන්නට පටන් ගන්නවා. සැබවින්ම යහපත් ප්‍රතිඵල දෙන දේවල් හිතෙන් අගය කෙරෙනවා, අයහපත් දේවල් හිතෙන් දුරස් කෙරෙනවා. එනිසා මේ සම්‍යක් දර්ශනයේ ඉඳීම ඉතා වැදගත්. දැන් අර කතා ප්‍රවෘත්තියේදී පින්වතුනි, අර මනුෂ්‍යයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්නට ගියා යාළුවත් සමග. මේ දෙදෙනාට කර්ම පිළිබඳ විශ්වාසයක් තිබුණද නැද්ද කියලා ධර්මයේ දක්වලා නැහැ. බොහෝ දුරට අර ඒ ධර්මය අහනකොට පළවෙනි කෙනාට සත්‍ය තේරිලා, ඔහු සත්‍ය අවබෝධය කරා. දෙවෙනි කෙනාට එහෙම හොඳ නරක පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණේ නැහැ. එනිසා තමයි මේ ධර්ම සභා මණ්ඩපයේදී පවා තථාගතයන් වහන්සේ ඉතාම වැදගත් ගැඹුරු දර්ශනයක් ධර්මයක් දේශනා කරනකොට තමන් එක්ක එකට ගියපු යාළුවා පවා මාර්ගඵලයකට පත් වෙනකොට මේ අනිත් කෙනා හොරා කන්නට දෙයක් ඒ පිරිස අතරින් හොය හොය හිටියේ. බොහෝ දුරට මේ කෙනාට දසවස්තුක සම්මා දිට්ඨිය නොතිබෙන්නට. ඒක තවත් ගම්ම වෙන තැනක් තමයි. ඔහු නිවසට ඇවිල්ලා ඒ මුදලින් ආහාර අරගෙන අර තමන්ගේ යාළුවට විහිළු කරනවා, ඔබ හරියට අවස්ථාව මගහැරගත්තා. ඒ වගේ තැනකට ගිහිල්ලා කාගෙන් හරි දෙයක් කඩා වඩා ගන්නෙ නැතුව මේ අර කියපු දේශනාව අහා හිටියනේ. දැන් බලන්න, මම මගේ නුවණ ඥාණය හැකියාව යොදලා අන්න කොහොම හරි කාටත් නොදැනෙන්නට කහවණු පහක් හොරාගත්තා. ඒ අවස්ථාවේ මම ප්‍රයෝජන ගත්තා. ඔබ ඒක මගහැරගත්තා කියලා විහිළු කරා. මේ වගේ ප්‍රකාශනයක් කෙරෙන්නට පින්වතුනි, මේ පුද්ගලයා තුළ පැහැදිලිවම දසවස්තුක සම්මා දිට්ඨිය මුල් බැසගෙන නැහැ වෙන්නට ඕන. මොකද දසවස්තුක සම්මා දිට්ඨියේ බෞද්ධයෙක් ඉන්න කෙනෙක් තමන් වැරදක් කරා නම් ඒ වරද වර්ණනා කරන්නට යන්නේ නැහැ, විශේෂයෙන් යහපත් මිනිස්සෙක් ඉස්සරහ. මොකද තමන් කරේ අඩුපාඩුවක් කියලා තමන් දන්නවා. සමහර වෙලාවට අධික ලෙස කෙලෙස් අධික වුණාම ඒ තමන් කරපු වරදවල් වර්ණා කරන කෙනෙක් ඉන්නට පුළුවන්. ඒක ඉතින් තාම කෙලෙස් අධික භාවයක්. නමුත් සාමාන්‍යයෙන් වෙච්ච වරදවල් වරදක් ලෙස අරගෙන ඒක පිළිබඳ ගිල්ට් එක නැත්තම් ඒ වරද පිළි අරගෙන පසුතැවීමක් ඇති වෙලා ඒක නිවැරදි කර ගැනීම, ඒක නොකර ඉන්නට අදිෂ්ඨාන කර ගැනීම තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ දසවස්තුක සම්මා දිට්ඨිය නැති කෙනා හෝ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා සමහර වෙලාවලට තමන් කරපු අඩුපාඩුකම් වර්ණනා කරමින් කරන්නට පුළුවන්. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, බාලෝච පණ්ඩිතමානි සවේ බාලෝති උච්චති. මේ පුද්ගලයා දසවස්තුක සම්මා දිට්ඨියෙහිවත් නැහැ. කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද, මම කරපු ක්‍රියාවේ ආදීනව මොනවද, මෙන්න මේ කියන අවබෝධය නැහැ මේ කෙනා. මේ බරපතල අකුසලයක් කරලා කොටින්ම කියනවා නම් බන අහහහ හිටපු කෙනෙක්ගෙන් සල්ලි හොරකම් කරා. නිකන් කෙනෙක් නෙමෙයි, බන අහහ හිටපු කෙනෙක්. හොඳට ධර්මය පිළිපදින සමහර විට ඒ බන අහහ හිටපු කෙනා මාර්ගඵලලාභියෙක් වෙන්නට පුළුවන්, මාර්ගඵලයක් ලැබුවා වෙන්නට පුළුවන්. ඒ වගේ උසස් ගුණයක් ප්‍රගුණ කරන කෙනෙක්ගෙන් දෙයක් හොරකම් කරලා ඒ හොරකම, එබඳු හොරකමක් නොකරපු කෙනාට විහිළු කරන්නට යනවා කියලා කියන්නේ බාලෝච පණ්ඩිතමානි. තමන්ගේ මේ පහත් ක්‍රියාව වර්ණා කරනවා, ඒකේ ගුණ වයනවා, ඒක අගේ කොට සලකනවා. ඒ ක්‍රියාව එබඳු පහත් ක්‍රියාවක් නොකරපු කෙනෙක්ට විහිළු කරනවා. ਉਹ පහත දාලා බලනවා. මේ බලන්න කුදුමාකාර අන්ධකාරයක්. එතකොට දසවස්තුක සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ ස්වභාවය වෙන්නේ තමන් අතින් දැන් තමන් දන්නවා හරි වැරද්ද මොකක්ද කියලා. ඒ හරි වැරද්ද මොකක්ද කියලා දැනගෙන සමහර විට අඩුපාඩුකම් වෙන්නට පුළුවන්. ඒක පෘථග්ජන ස්වභාවය. අඩුපාඩුකම් හදාගන්න අපහසුයි, හුරුවල් තියෙනවා. ඒක තියෙන්නට පුළුවන්. නමුත් තමන්ගේ හිත දන්නවා මේ දේ සුදුසු නැති දෙයක්. මේ දේ වැරදි ක්‍රියාවක්. ආයතකොට එකෙනා කවදාවත් එක වර්ණා කරන්නට, ප්‍රශංසා කරන්නට, එක නොකරන කෙනාට නිග්‍රහ කරන්නට, පහත හෙලන්නට යන්නේ නැහැ. දැන් හිතන්නකෝ හොරකමක් කෙරුණා කියලා තමන් අති මොනවා හරි හේතුවක් උඩ ඒ හොරකම වර්ණා කරන්නේ නැහැ. ඒක හඟවනවා එකෙනා. ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. හොරකම් නොකරන අයට නිග්‍රහ කරන්න යන්නේ නැහැ. තමන් දන්නවා තමන් අතින් වරදක් උනේ කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං. යම් කෙනෙක් මේ නිවැරදි දර්ශනේ තියාගෙන අඩුපාඩු වෙනකොට මගේ අඩුපාඩුවක් ලෙස සලකනවා නම්, එහෙමත් නැතිනම් මේ දසවස්තුක සම්මා දිට්ඨිය බඳු ගැඹුරු අවබෝධයක් නැතුව නමුත් Tamanට තේරෙනවා මට කරුණු කාරණා ලුකුවට වැටහෙන්නේ නැහැ. ඒ නිසා මම දේවල් අහගන්නට ඕනේ කියන එක. මේක ඉතා වැදගත් තැනක්. දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ ජීවිතයේ ලෝකයේ පිළිබඳ දර්ශනයක් පිණිස. මරණින් මතු උප්පත්තියක් ඇත. මරණින් කුසලයන්ට සැප විපාක, අකුසලයන්ට දුක් විපාක, මේ ආදී ලෙසට ලෝකය ජීවිතය පිළිබඳ ගැඹුරු පුළුල් අවබෝධයක් මේ කියන්නේ. මේක පිළිබඳ දැනුම නැතිකම එක බාල්‍ය භවක්, මෝඩකමක්, අඥානකමක්. මේක පිළිබඳ දැනුම නැති කෙනත් එහෙම දෙයක් ලෝකේ නැහැ, පරලොවක් නැහැ, පින්පව් නැහැ කියලා දැඩිව අරගෙන හෝ ඒ වැරදි අදහස පිළිගන්න කෙනයි දෙන්නෙක් වෙන්නත. නොදන්න කෙනයි වැරදි අදහසක ස්ථාවරව ඉන්න කෙනයි දෙන්නෙක්. ඒ වැරදි අදහසෙහි ස්ථාවරව ඉන්න කෙනා තමන් මේ දේ හරියට දන්නවා. මම දන්නවා පරලොවක් නැහැ, මම දන්නවා කර්ම විපාක නැහැ, මේ ආදී ලෙසට ස්ථාවර ස්ථිර අදහසකට පැමිණිලා තිබෙනවා. මේ කෙනා පිංගතුනි දසවස්තුක සම්මා දිට්ඨියට එන්නට හේතුවක් නැහැ. එමනම් කවුරු වරි කෙනෙක් කරුණු කාරණා කියලා තමන්ගේ මතය තර්කය බිඳලා ඔහුට එතු ගන්වන්නට ඕනේ. එහෙම නැත්තම් මොන හරි විස්මත දෙයක් සිද්ධ කරලා හේතු ගන්වන්නට ඕනේ. තමන්ගේ අදහස වැරදි, මෙන්න දසවස්තුක සත්‍ය දර්ශනය කියලා. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා තමන්ට කරුණු කාරණා තේරෙන්නේ නැහැ. නැඹුරුවක් තියෙන්න පුළුවන් පරලොවක් නැහැ කියලා. පරලොවක් තියෙනවා කියන අදහසත් ඔහු දන්නවා. නමුත් ස්ථිරසාරව තමන් සියල්ල දන්නවා කියන අදහස ඇති කරගෙන වහන. ඒකනේ චංකී සූත්‍රයේදී දේශනා කළේ. ධර්ම කරුණු පහක් තියෙනවා, ද්විධා විපාකයි. දෙපැත්තට යන්නට පුළුවන්. ශ්‍රද්ධාව, විශ්වාසයක් තියෙනවා. රුචිය, තමන්ගේ කැමැත්තක් තියෙනවා තමහර මත ගැන, අදහස් ගැන. අනුස්සව, පරම්පරාවෙන් පරපුරෙන් නැත්තම් සම්ප්‍රදායෙන් ආපු අදහසක් තියෙනවා. ගුරුකුලයකින් අනුස්සව, ආකාර පරිවිතරක තමන් යමක් හිතලා තේරුම් ගත්ත ක්‍රමයක් තියෙනවා. දිට්ඨි නිජ්ජාන කන්ති, තමන් හිතලා ගොඩාක් ගැඹුරට විමසලා පැමිණිච්ච අදහසක් තියෙනවා. මෙහෙම වුණත් මේ දෙක හරි හෝ වැරදි වෙන්නට පුළුවන් ප්‍රත්‍යක්ෂ දර්ශනයක් නැති තාක්කල්. ප්‍රත්‍යක්ෂ දර්ශනයක් කියලා කියන්නේ ඇහැට පේනාසේ තමන්ගේ හිතට ප්‍රකට කරගන්නා වූ අවස්ථාව. ඒකට කියනවා විද්‍යාව කියලා. ඒකට එන තාක්කල්, සැක දුරු කරගන්න තාක්කල්, අනුමානය, තර්කය, විතර්කය, ශ්‍රද්ධාව, රුචිය, අහලා තියෙන මේ ඔක්කොම පිංගතුනි හරියන්නත් පුළුවන් වරදිනත් පුළුවන්. එනිසා කවුරු හරි කෙනෙක් මේ දසවස්තුක සම්මා දිට්ඨියෙහි පිහිටලා නැතිනම්, ඒ ගැන වැඩි පැහැදිලිකමක් නැහැ, දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් දන්නවා, ඒක ගැනත් වැඩි පැහැදිලි බවක් නැහැ, නැඹුරුකුත්. නමුත් බෝඩර් එකක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන චංකී සූත්‍රයේදී කවුරු හරි මේ කරුණු පහ තිබූ පමණින් මම සියල්ල දන්නවා කියලා නිෂ්ඨාවට පැමිණියොත් ඔහුට ප්‍රෝග්‍රෙස් එකක්, දියුණුවක් ඇති කරගන්නට බෑ. හැබැයි තමන් විවෘත නිෂ්ඨාවට පැමිණෙන්නේ නැතුව මේව තමයි මගේ විශ්වාසය, මේ තමයි මගේ රුචිය, මේ තමයි මම අහලා තියෙන හැටි, මේ තමයි මගේ තර්කය, මේ තමයි මම හිතලා තියෙන හැටි කියලා අදහසක ඉන්නවා, මතයක් තියෙන්නට ඕනේ. එහෙම නැතුව මිනිහට ජීවත් වෙන්නට බෑ. නමුත් තවත් විමසන්නට ඉඩ තමන් තියලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී තමන්ට නොතේරෙන දෙය, පැහැදිලි නැති දෙය, ප්‍රත්‍යක්ෂ නැතිනම් එය ප්‍රත්‍යක්ෂ නැහැ කියලා එයා පිළිගන්නවා. මම කරුණු කාරණා යම් ප්‍රමාණයකට දන්නවා, නමුත් ඒක ගැන නිෂ්ඨාවක් නැහැ, මට සියල්ලෙන් සියල්ල පැහැදිලි නැහැ. එහෙනම් මම ඒ කරුණු දන්න ඥානවන්තේ උගතෙක් ගාවට ගිහිලා කරුණු අහගන්නට ඕන. ඒක තමයි කිව්වේ යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං. තමන්ගේ නොදැනුවත්කම, දේවල් පිළිබඳ නොතේරෙනකම ඔහු තේරුම් ගන්නවා. ඔව් මට තේරෙන්නේ නැහැ මේක. ඒ නිසා මම යන්නට ඕනේ මේක අහගන්න, මොකද්ද මේ කියලා තේරුම් ගන්නට. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං. තමන්ගේ නොදැනුවත්කම නොදැනුවත්කමක් බව තේරුම් අරගෙන හිටියොත් නිෂ්ඨාවට එන්නේ නැතුව, ඒක ඉස්සලා කිවි දසවස්තුක සම්මාදිට්ඨිය නොතේරෙන, නමුත් දසවස්තුක සම්මාදිට්ඨිය වැරදි කියලා ඒක ප්‍රතික්ෂේප කරලා ඉන්න කෙනා අපේ ධර්මයේ හැටියට වැරදි දෙයක් පිළි අරගෙන අඥාන පුද්ගලයෙක්. හැබැයි මේ අඥානකම ඥානයේ ලෙස පිළි අරන් ඉන්නවා. දසවස්තුක සම්මාදිට්ඨිය නොතේරෙන, නමුත් ඒ ගැන නිශ්චිතයික වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව, දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් දන්නවා ඒකත් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව යම් නොතේරෙන භවක ඉන්න කෙනා අන්න හොයනවා මොකද්ද අදහස, මොකද්ද විය හැක්කේ කියලා. ඒ කෙනා විවිධ ඥානවන්තයන් ළඟට ගිහිල්ලා ප්‍රශ්න කරමින් දේවල් ඉගෙන ගන්නවා. එතනදී හරියට මේ ධර්මය ඒත්තු ගැන්වෙන විදිහට නිවැරදි ආකාරයෙන් යම් කෙනෙක් ප්‍රකාශ කරොත්, යම් පඬිතෙක් කියලා දුන්නොත්, පැහැදිලි කරලා දුන්නොත්, ඒක තුළ මේ කෙනා මේ කරුණ ඉගෙනගෙන තේරුම් අරගෙන අන්න දස වස්තුක සම්මා දිට්ඨියට පැමිණෙනවා. ඒ නිසා තමන්ගේ නොදැනුවත්කම නොදැනුවත්කමක් බව තේරුම් අරගෙන ඉන්න කෙනා අනාගතයේහි ඥානවන්තයෙක් හමු වෙලා සම්මා දිට්ඨියට පැමිණෙන නිසා ඔහු පණ්ඩිතෙක් බඳුයි. පණ්ඩිතෝ වාපිතේනසු. ඒ තමන්ගේ නොදැනුවත්කම නොදැනුවත්කමක් ලෙස තේරුම් අරගත්තොත් කවුරු හරි ඔහු දවසක පණ්ඩිතෙක් බවට පත් වෙනවා. ඇයි ඔහු යනවා මේ මොකද නොදුනුවත්කම ඉන්න කැමති නෑ. අපේ හිතට හරි අපහසු වී එක නොතෙන් අපි කොහොම තේරුම් අරගෙන ගන්නට ඕන. එකපාර කරන්න බැරි වෙයි, නමුත් කාල වේලා අරගෙන සුදුසු දේවල් අහලා තේරුම් අරගෙන තමන්ගේ ඥානය වර්ධනය කර ගන්නට ඕන. ඒක අවශ්‍යයි. ඒ නිසා යම් කෙනෙක් තමන්ගේ නොදැනුවත්කම නොදැනුවත්කමක් ලෙස තේරුම් අරගෙන ඒක දියුණු කර ඒකෙන් එළියට ඇවිල්ලා කරුණු කාරණා හරියට මම තේරුම් ගන්නට ඕනේ කියන අදහස ඇතුව ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ දියුණුවක් අපේක්ෂා කරන්නට පුළුවන්. බයි නෑ මට සියල්ල තේරෙනවා, මට අමුතුවෙන් ඉගෙන ගන්නට දෙයක් නෑ ආදී ලෙසට බෝඩ් එක නැත්තම් ඒ දොරවල් වහගත්තොත් කවුරු හරි ඒ කෙනාට දියුණුවක් ඇති කරගන්නට බැරි වෙනවා. ඊළඟට තියෙනවා අර මං කියපු දසවස්තුක සම්මා දිට්ඨිය තියෙනවා, නමුත් ඒකට අනුව ජීවත් වෙන්නට අමාරුයි ඉන්නවා. අකුසල් සිද්ධ වෙනවා, අඩුපාඩු සිද්ධ වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් ශික්ෂාපද ටික දන්නවා, ශික්ෂාපද කැඩෙනවා. ගී කෙනෙක් ගත්තොත් පංචශීලය දන්නවා, හොඳ නරක දන්නවා, වැරදි සිද්ධ වෙනවා. මේ කෙනා තමන්ගේ අඩුපාඩුව තේරුම් අරගෙන මේක හොඳ නෑ, මේක මං හදාගන්නට ඕනේ කියන හදාගන්නට ඕන නැහැ කියලා හිතුවොත් එයාටත් පිළියම් නැති වෙනවා. හදාගන්නට ඕනේ මේක මගේ අඩුපාඩුවක්, මේ වර්ණා කරන දෙයක් නෙවෙයි, මේක හරිගස්සාගත යුතුයි කියන අදහස යමෙකුට තියෙනවා නම් ඒ තමන්ගේ බාලභාවය. බාලභාවයක් කියලා කියන්නේ දර්ශනයක් නැතිකම නෙවෙයි එතන තියෙන්නේ. දර්ශනයක් තියෙනවා ඔහුට, නමුත් හැඟීම් ආවේග පාලනය කරගන්නට බෑ, තමන්ගේ සිත සංවර කරගන්නට බෑ, සීලයක පිහිටා සිටින්නට බෑ කියන ප්‍රශ්න තියෙනවා. ඒක දුර්වලකමක්, බාලභාවයක්. ඒත් මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් සමහර ඇවැත්වලට පත් වෙනවා. රාගය නිසා, ద్వේෂය නිසා. එතකොට වැඩිහිටි තෙරුන් වහන්සේලා ළඟට ගිහිල්ලා තමන්ගේ අඩුපාඩුව කියලා ඒක හරිගස්ස ගන්නවා. එතකොට ඥානවන්ත තෙරුන් වහන්සේලා උපදෙස් ලබා දෙනවා. මෙහෙම කරන්න, මෙසේ නොකරන්න, මෙහෙම කල්පනා කරන්න, මේ විදිහට හිතන්න, මේ වගේ හැඟීම් ආවොත් මේ විදිහට කටයුතු කරන්න ආදී ලෙසට උපදෙස් ලබා දෙනවා. උදව් කරනවා. නැවත නැවත හොයලා බලනවා. එහෙම කරනකොට අර භික්ෂුන් වහන්සේ කාලයක් යනකොට ඒ ගුරු ඇසුරේදී මේ අඩුපාඩු ටික හදාගෙන සීලවන්ත භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ වගේම ගිහියන් අතරත් සමහර වෙලාවලට අධික රාගය, අධික ద్వේෂය, අධික මෝහය, සැකය මේ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ශික්ෂාපද රැක ගන්න බැරි වෙන්නට පුළුවන්. ඥානවන්ත තවත් ගිහියන්ගෙන් හෝ පැවිද්දන්ගෙන් උපදෙස් ලබාගෙන තමන්ගේ වරද අඩුපාඩුව හදා ගන්නවා. එහෙම නැත්නම් ධර්මේශ්‍රවය හැමතිස්සෙම ළඟට ගිහිල්ලාම කතා කරන්න අවශ්‍ය නැහැ. බණ ඇහෙනවා කියන්නේත් කල්යාණ මිත්‍රයෙක් යම් ක්‍රමයකට ඇසුරු කරනවා කියන එක. ඒ බණ අහලා බණ පොතපත කියවලා තමන්ගේ අඩුපාඩු තේරුම් අරගෙන අන්න හරි ගස්ස ගන්නවා. ඉස්සර කාලේ තියන්නේපෙයි බණ අහන්න පොතපත නැහෙනේ, මාධ්‍ය නැහෙනේ. ඒක ළඟට යන්න. දෙකාලේ ඉතින් අපිට නිවෙස්වල ඉඳලා මේක කරගන්නට පුළුවන් යම් මට්ටමක. මේක හරි ගස්ස ගන්නවා. ඒතර තමන්ගේ වරද පිළි අරගෙන තේරුම් අරගෙන මේක හරි ගස්සගෙන කියන උපදේශ අනුව පිළිපැදලා රාගය, ద్వේෂය, මෝහය යටපත් කරගෙන සිත භාවනාවට යොමු කරගෙන සීලේ ශක්තිමත් කරගෙන අන්න ටිකෙන් ටික තමන්ගේ වරද හරි ගස්සගෙන ස්ථාවර මනසක් ඇති නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකෙදි පළවෙනි දේ තමයි මේ භික්ෂුව හෝ ගිහි කෙනා තමන් අතින් වරද වෙනවා, මේක මගේ දුර්වලකාමක්, කමක්, බාලභාවයක් කියලා තේරුම් අරගන්නට ඕනේ. ඒක තමයි යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං කියලා කියන්නේ. පළවෙනි එක තමයි දර්ශනමය වශයෙන් තියෙන අඥානුවත්කම. ඒක බරපතලයි. ඒක දෙවෙනි එකට වඩා බරපතලයි. දර්ශනයම අවුල් වෙලා ගියොත් එතනින් එයා එළියටම යනවා. එළියට කියන්නේ ඒක අවුල් ජාලාවකටපත් වෙනවා. සමහරුන්ට දර්ශනය තියෙනවා, සම්මා දිට්ඨිය පිහිටලා තියෙනවා. නමුත් තමන්ගේ හැඟීම් බැඳීම් පාලනය කරගන්නට බෑ. ආවේග පාලනය කරගන්නට බෑ. ඒවා හිමින් සැරේ හදා ගන්නට. හැබැයි ඒ බැරි බවත් අඥානකමක් කියලා තේරුම් අරගෙන ඒක හරිගස්ස ගන්න. ඊළඟට එනවා ගැඹුරුම බාලභාවයට. ඒ තමයි චතුරාර්ය සත්‍ය නොදැනීම. දසවස්තුක සම්මා දිට්ඨියෙහි පිහිටා සිටියත් චතුසත්‍ය සම්මා දිට්ඨිය දන්නේ නැතිනම් සසරෙන් එතර වෙන්නට බෑ. චතුසත්‍ය සම්මා දිට්ඨිය අපි අවස්ථා කීපයකදී තියෙනවා. ඒ චතුසත්‍ය සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන මුල්ම තැන තමයි තිසරණය සමාදන් වෙන තැන. ඇයි එහෙම කියන්නට හේතුව? තිසරණය සමාදන් වෙනකොට පින්වතුනි අපි බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා. බුදුන් සරණ යනවා යනු පින්වතුනි තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය පිළිගන්නවා කියන එක. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියලා කිව්වේ. සද්දහති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය, ඥානය පිළිගන්නවා. තථාගතයන් වහන්සේගේ ඥාන දෙකයි අවබෝධ. චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය, සර්වඥතා ඥානය. මේ තමයි ප්‍රධාන ඥාන දෙක. චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය, සර්වඥතා ඥානය. තථාගතයන් වහන්සේ මේ ඥානයන්ට පැමිණියා. උන්වහන්සේ අනුගමනය කිරීමෙන් තමයි මට දුකෙන් මිදෙන්නට පුළුවන් කියන විශ්වාසයට පැමිණීම තමයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. උන්වහන්සේගේ ඥානය චතුරාර්ය සත්‍ය නැත්තම් අපිට මොකරි ගැඹුරු සත්‍යයක් පිළිබඳ අවබෝධයක් කියලා තේරුම් ගත්තනේ. උන්වහන්සේගේ අවබෝධය උපදේශයේ මත මමත් මේ සත්‍ය තේරුම් අරගෙන මේ දුකෙන් මිදෙන්නට ඕනේ කියන දල අදහස හරි අපිට එනවා බුදුන් සරණ යනකොට. දර කවරක් හෝ සත්‍යයක් උන්වහන්සේ අවබෝධ කරපු කවරක් හෝ සත්‍යයක් මමත් අවබෝධ කරගෙන උන්වහන්සේ ලෙසට මේ සසරින් මිදෙනවා කියන අදහස අපිට ඇති වෙනවා බුදුන් සරණ යනකොට. එනිසා ඒ කවර සත්‍යයක් කෙරෙහිද මේ යොමු වෙලා තියෙන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒ නිසා අපේ චතුරාර්ය සත්‍ය චතුසච්ච සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන පළමු තැන තමයි තිසරණය සරණය. ඉන්පසු මොකද කරන්නේ? ඒ බුදුන් සරණ ගියා නම් ඒ බුදුන්ගේ අවවාදයක් අනුව සරණ යන්නේ, අවවාදේ ගන්නනේ සරණ යන උනාසේ ශාස්ත්‍රවරයෙක් ලෙස සලකනානේ. දැන් උනාසගේ බණ අහනවා. ඒ බණ අහනකොට ඒ ශ්‍රාවකයා දැනගන්නවා මෙතන තියෙන සත්‍ය කතාව, දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය. ඒ පිළිබඳ සත්‍ය ස්කන්ධ ආයතන ධාතු විග්‍රහයන් පටිච්ච සමුත්පාදය මේ ආදී කරුණු කාරණා ඉගෙන ගන්නවා, තේරුම් ගන්නවා, අවබෝධ කර ගන්නවා. සුත්තමේ වශයෙන් ඉගෙන ගන්නවා. ඒ අවබෝධය නැතිනම් එතනත් තියෙනවා එක්තරා බාල භාවයක්. මොකද හේතුව බෞද්ධයෙක් ලෙස චතුසච්ච සම්මා දිට්ඨිය පැත්තට ප්‍රවේශ වුණු බව ඇත්ත. නමුත් ඒක හරියට තේරුම් ගන්න මෙතන තියෙන සත්‍ය කතාව, ස්කන්ධ සමූහය, ආයතන ගොඩ, ධාතු ගොඩ, පටිච්ච සමුප්පාදය, උප්පත්තිය සිද්ධ වෙන හැටි, අනුත්පන්න දුක්ඛය, දුකෙන් මිදීම යනු කුමක්ද, මෙන්න මේ කියන ගැඹුරු කතා ටික අපි යම් ක්‍රමයකට හෝ තේරුම් ගත යුතුයි. ඇත්තටම පැහැදිලිව සියල්ලෙන් සියල්ල නේදක් පැහැදිලි දල අදහස හරි තියෙනට. එතකොට තමයි මේ සංසාරයේ දිහා බලන කෝණේ වෙනස් වෙන්නේ. මොකද චත් දසවස්තුක සම්මා දිට්ඨියෙහි ඉන්න කෙනා සමහර විට මේ ආත්මයක් මරණින් මත්තේ පිංපව් කරමින් සැරිසරනවා, භවයෙන් භවයට යනවා ආදියට බර වූ ඒක ආත්මය, ආත්ම සංකල්පයේ මිත්‍යා දෘෂ්ටියක්, ඒක සම්මා දිට්ඨිය නෙවෙයි. නමුත් ඒ අදහසින් නොමිදී කර්මය, කර්මඵලය, පුනර්භවය, මෞපියන්ට සැලකීමේ ආනිසංස, දන් දීමේ ආනිසංස, මේ වගේ දේවල් මේ භවයෙන් දිව්‍ය තලයන්ට, අපායන්ට, ඒවලින් මේ බාඩ මේ ඉපදෙන මේ කතා ටික අදහ පිළිගන්නට පුළුවන්. සක්කාය දිට්ඨියෙන් සම්පූර්ණයෙන් අත මිදෙන්නේ නැතු. උච්ඡේද දෘෂ්ටිලාභියට මේක තියෙන්නට බෑ. සාස්වත දෘෂ්ටිලාභියට තියෙන්නට පුළුවන්. මේ අදහසෙන් සම්පූර්ණයෙන් මිදිලා මෙතන තියෙන්නේ මේ දුක්ඛයාගේ පැවැත්මක් සහ එයින් එතරවීමයි කළ යුත්තේ කියලා මේ සංසාර ප්‍රවෘත්තිය පිළිබඳව සම්පූර්ණයෙන් එහි පැවැත්ම සහ නැවැත්ම පිළිබඳ පරිපූර්ණ අවබෝධය, චිත්‍රය තමයි චතුසච්ච සම්මා දිට්ඨියෙන් ලබා දීලා තියෙන්නේ. දසවස්තුක සම්මා දිට්ඨියේදී පින්වතුනි මේ සංසාර චක්‍රය ඇතුලේ සාර්ථක වෙන්නේ කොහොමද, පිරිහෙන්නේ කොහොමද, කුසල් කරලා සුගතියට, අකුසල් කරලා දුගතියට, ඒ වගේම ඒ කුසල් අතර විශේෂයෙන් මව පියාට සැලකීම, මනුලොවෙන් උසස් තලයකට පහත් තලයකට යෑම, ඒ තලවල හිටපු දිව්‍ය නිරය ප්‍රේත සත්වයෝ මනුලොව ඉපදීම, ඕපපාත් ඉපදීම, ඒ වගේම දානාදී කුසල කර්ම සිද්ධ කරලා සැප විඳීම, අකුසල කර්ම කරලා දුක් විඳීම, මේ කියන මේ සංසාරයේ ඇතුලේ කතාව තමයි ඉගෙන ගන්න. විශේෂයෙන් කර්ම විපාක මෙලව පරලොව, පෙරලොව මෙලව පරලොව සහ මේ මනුස්ස තලයට ජීවිතයට භවයට අමතරව තව භව තියෙනවා කියන එක සහ මිනිස්සයෝ අතරත් තමන්ට වඩා ගුණෙන් උසස් පහත් මිනිස්සු ඉන්න බව ඒක සංකේතමත් වෙනවා. මවට පියාට සැලකීමෙන් මහත් විපාක ලැබෙනවා කියන එක, මව පියා තමන්ට ගුණයෙන් මහා පිහිටක් වුණා කියන ඒ අදහස. ඒ නිසා එකෙන් කියවෙනවා සීලවන්තයන්ට සලකනකොට, මවට සලකනකොට, පියාට සලකනකොට විශේෂ ආනිසංස තියෙනවා. ඒ කියන්නේ හැමෝම සමාන නෑ මේ භවයේ. මෙයාදී වූ ඒ භව චක්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබෙනවා දසවස්තුක සම්මාදිට්ඨිය. ඒක නැති කෙනා බාලයෙක් ලෙස අපි සලකනවා. තියෙනවා නම් ඥානවන්තයෙක්. හැබැයි ඒක තිබිලත් ඊට අනුව කටයුතු කරගන්න බැරි නම් විටින් විට ඒකේ අසාර්ථක වෙනවා නම් ඒකත් එක්තරා විදිහක අඥානකමක්. ඒක පිළිගන්නට ඕන. ඊට එහා ගියපු ඥානවන්තකම තමයි මේ සංසාරයේ පිළිබඳ පරිපූර්ණ චිත්‍රය. යමක් පිළිබඳ පරිපූර්ණ චිත්‍රය දෙන්නට ඕනේ නම් ඒකේ ඉමමායිම් දැනගෙන ඒකෙන් එතර වීම, ඒකේ අවසානය, ඒකේ එහා මොකක්ද කියන එකත් තේරුම් ගන්නට. බැරි වෙලා හරි සංසාරය සදාතනික සැපයක් නම් හරි, නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සංසාරයේහි සදාතනික භවයක් කියන කතාව තර්කානුකූලව පිළිගන්නට අමාරුයි. නිසා මේ සසර කොච්චර කතා කරන සමහරු කියන්නට පුළුවන් බ්‍රහ්මතලයේ ප්‍රථම ධානතලයේ ද්විතිය ධානතලයේ අරූපතලයේ නිත්‍යයි කියලා. නමුත් ලොජික් එක ගැඹුරින් හිතුවා මේක හිතන්ට අමාරු, කර්මයක් නිසා නම් උපදින්නේ. කර්මය తాවකාලික නම් ඒකෙන් නිපද වෙන ශක්තිය, ඇති වෙන ශක්තිය සීමා සහිත නම් ඒ භවය සදාතනික වෙන්නට බෑ කියන තර්කයේ තියෙනවානේ. ඉතින් ඒ තර්කය මත මේ භවය භව චක්‍රයේ ඇතුලේ සදාතනික කතාව සැපය දුකින් මිදීම හොයන්නට බෑ. භවාග්‍රයට ගියා චුත වෙලා ආයෙන්නට ඕන. එහෙමනම් මේකෙන් ඈතර වීමක් තියෙනවා. ඒතර මේකෙන් ඈතර වීම මේ සංසාරයේ අනුත්පාදයේ නිර්වාණ ධාතුව සංසාර ප්‍රවෘත්තිය සහ ඇයි මේ සසර දිගින් දිගට යන්නේ පිම්පව් කරන එක ඇත්ත. නමුත් මේකේ තියෙන අන්ඩර්ලයින් එහෙම නැත්නම් යටින්ම තියෙන ෆෝස් එක නැත්නම් බලය මොකක්ද? තෘෂ්ණාව. ඒකට හේතුව අවිද්‍යාව. නමුත් මේ අරන් යන බලය සහ ඒක නැති කරොත් තමයි මේක ඈතර වෙන්න පුළුවන්. ඒකේ මාර්ගය මෙන්න මේ කියන ගැඹුරු පරයයන් හතර කතා කරාම අන්න සංසාරය ගැන පරිපූර්ණ අවබෝධය ඇති වෙනවා. මේ දර්ශනයට පැමිණීම තමයි චතුසත්‍ය සම්මාදිට්ඨියට එනවා කියලා කියන්නේ. ඒකට අපි ධර්ම ඉගෙන ගන්නට, චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්නට. ඒක ඇතුලේ තමයි ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ඔක්කොම කතා තියෙන්නේ මේ චිත්‍රය ඇතුලේ. ඒවා ඒ මට්ටේ වචන වලින්ම අවශ්‍ය නැහැ. යම් ප්‍රමාණයකට ඒවා ඒ මට්ටමින් තේරුම් අරගෙන ඉගෙන ගත්තා නම් වටහා ගත්තට පස්සේ එක්කෙනාට හොඳ නිර්වෘල් පිරිසුදු අවබෝධයක් තියෙනවා. ඒකෙනා අර දසවස්තුක මිත්‍යා සම්‍යා දෘෂ්ටි ඉන්න කෙනාට වඩා ඥානවන්තයෙක් වෙනවා. දසවස්තුක සම්මාදිට්ඨියේ ඉන්න මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය නොදන්න කෙනත් එක විදියක බාල භාවයක් තියෙනවා. මොකද එයා සම්පූර්ණ කතාව දන්නේ නැහැ එතන. ඒ නිසා මේ චතුසත්‍ය සම්මාදිට්ඨියට පැමිණීම විශේෂයි. ඊට පස්සේ නෑ ගැටලුව තමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය දැනගත්තත් ඒ චතුසත්‍ය සම්මාදිට්ඨියට අනුකූලව ක්‍රියා කරලා මේ සසරේ, මොකද ඒක ඉගෙන ගත්තම ඒකේ ඉලක්කයක්. හොඳ දසවස්තුක සම්මාදිට්ඨිය ඉගෙන ගත්තම එන ඉලක්කය තමයි, දැන් අපි හිතමු අපි හිතනවා නිරෝගීකම ගැන ඉගෙන ගන්නවා, සෞඛ්‍ය ගැන ඉගෙන. මොකක්ද බලාපොරොත්තුව? නිරෝගී මිනිස්සෙක් වෙන්න. අපි ආර්ථිකය ගැන, ධන උත්පාදනය ගැන ඉගෙන. මොකක්ද බලාපොරොත්තුව? ධනෙ හොයන්න. කවුරු හරි ක්‍රීඩකයෙක් ක්‍රීඩාවක් ගැන ඉගෙන ගන්න. මොකද්ද බලාපොරොත්තුව? දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න. මොකද මේ හැම ඉගෙන ගන්න එකකම මොකක්ද ඉලක්කයක් තියෙන්නට ඕන. අධ්‍යාපනයක් ලැබන උගතෙක් වෙන්නට, සමාජයට සේවයක් කරන්නට. ඒ වගේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඉගෙන ගන්නකොට ඒකේ ඉලක්කයක් හම් වෙනවා අපිට. මොකක්ද? ඒකේ සාර්ථක වෙන්නට, මේ සංසාරයේ ඇතුලේ සාර්ථක වෙන්නට ඕනේ. එහෙනම් කුසල් කරලා අකුසලයෙන් වැළකීලා සුගති උප්පත්ති ලැබමින් සසර සාර්ථක මිනිහෙක් වෙන්නට ඕන. චතුසත්‍ය සම්මාදිට්ඨිය ඉගෙන ගත්තාමත් වෙනවා අභිප්‍රායක්, අධිප්‍රායක්, ඔබ්ජෙක්ටිව් එකක්. අපි කියනවා ගෝල් එකක්, ඉලක්කයක්. මොකක්ද ඉලක්කය? දුක්ඛ නිරෝධයටපත් වෙන. දසවස්තුක සම්මාදිට්ඨියේ ඉන්න කෙනා අකුසල් කරනවා කියලා කියන්නේ තමන් ඉගෙනගත්ත දැනගත්ත දෙයට ජීවත් වෙන්න බෑ. දැන් සෞඛ්‍ය ඉගෙනගත්ත කෙනා දැන් අපි තුමු දැන් දියවැඩියාව ගැන කවුරු හරි සම්පූර්ණයෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ තමන් අපි තුමු රෝගියෙක් තියෙනවා කියන ඉගෙන ගන්නවා. ඒතකොට ඒ රෝගිය උත්සන්න වෙන දේවල් ගන්නවා නම් ඒකේ තමන්ගේ ෆේලි එක. ඒක අසාර්ථකයි. ධනෙ උත්පාදනය කරන සාර්ථක වෙන ව්‍යාපාරයේ සාර්ථක වෙන මැනේජ්මන්ට් ඕ මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා. නමුත් ඒකට අනුව ක්‍රියාත්මක කරන්නේ නැතුව වැරදි තීරණ ගන්නවා, වියදම් කරනවා, අදාළ නොවන දේවල් කරනවා. එහෙම කරනකොට ඒක යාගේ ඒ ව්‍යාපාරයේ තියෙන අසාර්ථකත්වය. මොකද වාගේ බල ඒ කෙනාගේ බලාපොරොත්තු මේක සාර්ථක වෙන්නට ඕන. සාර්ථක භාවයේ ඒකේ අය අමුතුවෙන් ලොජික් හොයන්නට බෑ. මේ සාර්ථක වෙනවා අසාර්ථක වෙනවා, මිනිහෙක් ජීවිතේ හොඳට වැඩ කරලා දියුණු වෙනවා ඒක හොඳයිද නොදියුණු වෙන එක හොඳ නැද්ද, මේවා ඉතින් කතා කරන්න ගියොත් දර්ශනයේ කෙලවරක් නැහැ. නමුත් අපි පැහැදිලිවම දැනගන්නට ඕනේ මේ හොඳයි කියලා දෙයක් තියෙනවා, සාර්ථකයි කියලා දෙයක් තියෙනවා. ඒකනේ අපි ජීවත් වෙන්නේ හැමදාම අය අමුතුවෙන් කතා කරන දෙයක් නෙමෙයි. ඒ වගේ දැන් චතුරාර්ය එතන දසවස්තුක සම්මා දිට්ඨියේ ඉඳගෙන ඒ සාර්ථක භාවය ඇති වෙන්නේ කුසල් කරමින්, අකුසලයෙන් වැළකෙමින්, සුගතියේ උපදිමින්, සැලකිය යුතු මෞපිය ආදීන්ට සලකමින් මේ කටයුතු කරනකොට තමයි ඒක සාර්ථකත්වයේ කියන්නේ. ඒට විරුද්ධව යනකොට ඒක අසාර්ථක වෙනවා. ඒ තමයි ඉගෙනගත්ත දේට ජීවත් වෙන්න බැරි වෙන ඒක අනුව. චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා දුක්ඛ නිරෝධයට වැඩ කරන්නට ඕන. කියන්නේ විවට්ඨයට යොමු වෙන්නට ඕන. දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණධර්ම විවට්ඨයට නිර්වාණයට නිරෝධයට දුක්ඛ නිරෝධයට හේතු වෙන ආකාරයෙන් පුරන්නට ඕනේ. ඒකෙන් බැහැර වෙලා දුස්සීලකමක්, වික්ෂිප්තකමක්, අඥානකමක්, මේවට කාමයට බරවීමක් වෙනකොට ඒකෙන් ක්‍රමානුකූලව එන්නේ. ඒක යෙදෙනකොට ඒක යනවා. මේ තමයි ඒ චතුසච්ච සම්මා දිට්ඨිය අනුව ජීවත් වෙන කෙනාගේ සාර්ථක අසාර්ථක භාවය. එතකොට ඒකෙදි ඒ අසාර්ථක භාවයක් තියෙනකොට ඒක පෘථග්ජන හැමෝටම ඒ අසාර්ථක භාවයේ තියෙනවා යම් මට්ටමකින්. එහෙමනම් තමන් උත්සාහවත් වෙන්න අදිෂ්ඨාන පිහිටුවාගෙන නෑ මම මේ අසාර්ථක භාවය දුර්ලමින් ඥානවන්තයෝ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරමින් ධර්මයේ ඉගෙන ගනිමින් ධර්මය හදාරමින් මේ මාර්ගයේ ගමන් කරලා දවසක ඒ සම්පූර්ණ නොහැකියාව දුරු කරගෙන මේ දුක්ඛ නිරෝධයට පත්වන්නේ මි කියන පාරට යන. ඒතර කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්නට. තමන්ගේ නොහැකියාව තේරුම් ගන්නට. චතුසත්‍ය සම්මා දිට්ඨිය වැටහෙන්නේ නැතිනම් ඒක ඉගෙන ගන්නට. දසවස්තුක සම්මා දිට්ඨිය ගැන පැහැදිලි නැති කෙනා ඒක ඉගෙන ගන්නට එපා. ඊට පස්සේනේ ඒකේ යෙදීම ගැන කතා කරන්නට තියෙන්නේ. ඒකේ සාර්ථක අසාර්ථක භාවය. නෑ ඉස්සර චතුසත්‍ය සම්මා දිට්ඨිය ඉගෙන ගන්නට. ඒක ඉගෙනගෙන ඒක පැහැදිලි කරගෙන ඊට පස්සේ ඒකේ යෙදීමේ අසාර්ථකත්ව තියෙනවා නම් ඒකත් කල්යාණ මිත්‍රව ඇසුරු කරගෙන දැනගන්න. එහෙනම් ඉස්සලාම චතුසත්‍ය සම්මා දිට්ඨිය හරියට ඉගෙන ගන්නට. ඒ ඥාන ඇති කරගෙන ඒ බාල නොදිනුවත්කම ඉදෙන් ඊට පස්සේ ඒකට අනුව ජීවත් වෙන්නේ මේ අඩුපාඩු තියෙනවා නම් ඒක පුළුවන් තරම් අඩු කරගෙන සාර්ථක ලෙස ඉදිරියට යන්නට. ඒක ගිහි ජීවිතයේදී සම්පූර්ණයෙන් ඒකේ අඩුපාඩු වළක්ව ගන්නට බැරි වෙයි. සෝවානාරයන් වහන්සේ අත් වෙනොත් දුක්ඛ නිරෝධයට පටහැනි දේවල් සිද්ධ වෙනවා. ඒක වළක්වන්නට බෑ. ඒක භික්ෂුන් වහන්සේලා අත් වෙනොත් 100%ක් වෙනවා කියලා එකක් නැහැ. නමුත් අපි ඒ මාවතේ ඒ පාරේ ඉන්නට ඕන. ඒ මාර්ගයේ අපි ඉන්නට ඕන. නොදෙනවත්කම තේරුම් අරගෙන ඒක හරිගස්ස ගන්න ඕනේ කියන තැන අපි ඉන්නට ඕනේ. කවදාවත් ඒව වර්ණා කරන්නට හොඳ නෑ. ඒ නොහැකියාව නොදෙනවත්කම. එතකොට මොකද වෙන්නේ? ඒක තමයි කියේ යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං. චතුසත්‍ය සම්මා දිට්ඨිය දන්න කෙනා ඒක හරියට පරිපූර්ණ කරගන්න අපහසු නම් ඒ අඩුපාඩු තියෙනවා. ඒ බාලකම ඒ නොදෙනවත්කම තේරුම් ගන්නවා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ. එක තේරුම් ගන්නකොට මේක ඥානවන්තකමක්. ඊට පස්සේ මොකද කරන්නේ? කල්යාණ මිත්‍රව ඇසුරු කරගෙන අඩුපාඩු සකස් කරගෙන මේ මාර්ගයේ ඉදිරියට ගිහිලා දවසක දුක්ඛ නිරෝධයට පත් වෙනවා. හැබැයි යම් කෙනෙක් ඒක ප්‍රශ්නයක් නෑ, ඒක හොඳ දෙයක්, ඒක ගැටලුවක් නැහැ ආදී ලෙසට තමන්ගේ අඥානකම, නොදන්නාකම ඥානය හැකියාව ලෙස හිතනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ නෑ, මේක විශේෂයෙන් ප්‍රතිපත්ති පුරන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් ඒක බාලෝච පණ්ඩිතමානි සවේ බාලෝති උච්චති, ඔහු දියුණුව ලබන්නේ නැහැ. විශේෂයෙන්ම දසවස්තුක සම්මාදිට්ඨිය නම් තේරුම් ගන්න නැත්නම් ඔහු අන්තයෙන් අන්තයට ගිහිල්ලා මේ සසර ගමන ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයකට පත් කරගන්නවා. ඒ නිසා අපි හැම දෙනාම අපි තුල තියෙන නොදැනුවත්කම, අවිද්‍යාව, චතුසත්‍ය අවිද්‍යාව, නොදැනුවත්කම තේරුම් අරගෙන, දසවස්තුක සම්මා දිට්ඨියෙහි නොදෙනවත් කතන ඒවා තේරුම් අරගෙන ඒවා සකස් කර ගන්නට අධ්‍යාපනයේ නැත්තම් ඉගෙන ගනිමින් බණ අහමින් මේ දර්ශනය පුළුල් කරගෙන ඊට පස්සේ ඒක පිළිපදීමේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් සකස් කරගෙන ඒ නොදෙනවත්කම් නොහැකියාවන් බාලභාවයන් දුරු කර ගන්නට පණ්ඩිතයන් ඥානවන්තයන් සේවනය කළ යුතුයි. ඒකට උන්වහන්සේලාව ඇසුරු කරන්නට ඕනේ, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්නට ඕනේ. ඒ වගේම කායිකව ගිහිලා ඇසුරු කරන්න බැරි නම් මේ බණ අහන්නට ඕනේ, බණ පොතපත කියවන්නට ඕනේ. මේ විදිහට උන්වහන්සේලව ඇසුරු කරගෙන ක්‍රමානුකූලව දියුණුව ඇති කරගෙන දවසක මේ බාල භාවයෙන්, අඥාන භාවයෙන්, අවිද්‍යාවෙන් සම්පූර්ණයෙන් අපි නිදහස් වෙන්නට ඕනේ. දේශනා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ ලංකානී පෙරේරා මහත්මිය විසින් කරන ලබන ආරාධනාවක් අනුවයි. ඉතින් දේශක ස්වාමින් වහන්සේ ඇතුළු අන්තර්ජාතික තෙහෙරවාද ධර්මායතනයේ සියලුම ස්වාමින් වහන්සේලාට සර්වක්කාරයෙන්ම පහසුව සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය කෙටි කලකින් ආභෝධ කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. එසේම වේවා. පුතුන් දෙදෙනාටත් උතුම් ධර්මාභෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තමන් හට ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහා බොහෝ උදව් උපකාර කරන සියලුම කල්යාණ මිත්‍රයන්ට මේ ධර්ම දාණයෙන් රැස්වන කුසල් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත්, නෑදෑ හිතමිතුරු මෙන්ම දේශනා වසන සියලුම දෙනාටත් නිවන් දකිනා ජාති දක්වා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ ධර්ම දානමය රස්වන කුසලය හේතු වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. අවුරුදු 19කට පෙර පරලොව සැපත් ෂෙල්ටන් පෙරේරා පියතුමාටත් මේ පින අනුමෝදන් වීමෙන් යම් හේකෙන් දුකට කරදරයකට පත් වී තිබේ නම් එතුමා මේ දුකෙන් අත මිදෙත්වා සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරනවා. අනන්ත සංසාරයේ සිට මේ දක්වා අපනමින් මිය පරලොව ගිය සියලුම දෙමව්පියන්ටත්, නෑදෑ හිතවතුන්ටත්, පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. පින්කමින් රැස්වන සියලු කුසල් බලයෙන් ඔවුන්ගේ භවගාමී සසර කෙටිවීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. අවසාන වශයෙන් ඒ ලංකානි පෙරේරා මෙතිණියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ධර්ම මාර්ගයේ පහසුවෙන්ම ගමන් කිරීමට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. ධර්මඥාන, භාවනාඥාන දියුණු කරගෙන ප්‍රාර්ථනීය බෝධි ඥානයකින් ඉක්මනින්ම නිවනින් සැනසෙන්නටම මේ කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලංකානි පෙරේරා මෙතනියගේ ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාගේමත් නමින්මිය පරලව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙත්වා, දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනයේ වෙත්වා, කෙලවරමා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතාහිතමෙද ආත්මා රක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතාහිතමෙදහස් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවරමා මහ නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා සියලු ඥාතීන්ටද පින් අනුමෝදන් කරමු. සියලු සත්ත්වයන්ටද පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද සෑම සියලු දෙනාටම මේ කුම්පින්ගේ පින්වල අනුභව බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් මේ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමර්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්න ආත්ම භාවයන් හීදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණක් ඥානය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤේතු.